ගරු ආචාර්ය හර්ෂසිල්ල මැතිතුමා, ඊට පෙර මූලාසනයේ ගරු අජිත් රාජපක්ෂ මැතිතුමා. මූලාසන ගරු අජිත්.
ආරම්භ කරන්න ගරු මැතිතුමා.
ආ බොහොම සුදු විනාඩි 12යි තියෙන්නේ. හරි සභාපතිතුමනි, අද ලෙබනන් රට IMF එකත් එක්ක එග්‍රීමෙන්ට් එකකට අසං කරා. ඒගොල්ලන්ට බිලියන් 3ක් IMF එකෙන් ලබා දුන්නා. හැබැයි ලෙබනන් රට සම්පූර්ණයෙන්ම අගාධයට ගිහිල්ලා තියෙනවා. ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා අතවසේම දළදේශීය නිෂ්පාදනය ඒ රටේ ඩොලර් බිලියන 55 ඉඳලා ඩොලර් බිලියන 20ට අඩු වෙලා. ඒගොල්ලොන්ගේ මුදල් ඒකකය ලෙබනන් පවුන්ඩ් එක 90%කින් අවප්‍රමාණ වෙලා. උදාහරණයක් හැටියට සොල්දාදුවෙක්ගේ පඩිය තිබුණා ඩොලර් 900ක්. ඒක ඩොලර් 50ට අඩු වෙලා අවුරුදු එකහමාරකින්. ඒගොල්ලොන්ගේ දරිද්‍රතාවය 80%ක් වෙනකන් වැඩි වෙලා. මේ ලෙබනනේ ගැන කියන්නේ, මේ හොඳට තිබිච්ච රට. ඊළඟට අපේ හවුස්මේට් ලැහනවා. ඊළඟට බැංකු පද්ධතියේ ලොස් එක ඩොලර් බිලියන 73ක් බවට පත් වෙලා. ඒ කියන්නේ බැංකු පද්ධතියම කඩාගෙන වැටිලා. ඒක ප්‍රධාන හේතුවක් තමයි ඒගොල්ලොන්ගේ බැංකු ඔය සෛරී බැඳුම් කර තියෙන ISB අපි කිව්වනේ ඒවා ගන්න බැංකු වලට බල කරා ඒවා ගන්න කියලා. බැංකු වලට බල කරලා ගෙවා ගන්න බැරි වුණාම බැංකු කඩන් වැටලා. මම මේ ලෙබඩනේ ගැන කියන්නේ. ඊට පස්සේ මුළු මේ මූල්‍ය මේ පද්ධතියම පැරලයිස් වෙලා. උදාහරණයක් හැටියට ඩොලර් වලින් ඉතුරු කරපු කාන්තියගේ ඒ ඩොලර් එලියට ගන්න හැකියාවක් නැහැ. ආයෝජකයන්ට ඩොලර් ගන්න බෑ. අපනයනකරුවන්ගේ ඩොලර් එලියට ගන්න බෑ. ගන්නවා නම් 80%ක් අඩු කළා තමයි ඒව ලබා දෙන්නේ. ඒගොල්ලෝ අහනවා මේ අපේ සල්ලි වලට මොකද උනේ, කවුද මේවා ගත්තේ? දූෂණය පිළිබඳව විශාල කතිකාවතක් දැන් ගොඩනැගිලා තියෙනවා. ඊළඟට මේ රටේ වගේ තමයි මේ ලයිට් කපලා, හරි පෙට්‍රෝල් නැහැ. එහෙත් මේ ලයිට් කපන්නේ පැය කීයක් ලයිට් කපනවද නෙමෙයි, පැය කීයක් ලයිට් දෙනවද කියලා. ටැක්සි මේ එකක යන්නේ සාමාන්‍යයෙන් එදා ගියේ මේ ලෙබනන් පවුන්ඩ් 2000යි. අද වෙනකොට ලෙබනන් පවුන් 30,000ක් වෙනවා. මේ අවුරුද්දක ඇතුලේ වෙච්ච දෙයක් ගැන මම මේ කියන්නේ. සමීක්ෂණයක් කරලා තියෙනවා ගැලප් ආයතනය. ඒකෙන් අහපුවාම 63%ක් කියලා තියෙනවා ඒගොල්ලෝ දැන් මේ උත්සාහ කරනවා කියලා ලෙබනන් රටෙන් පැනලා යන. 60%, 63%. ලෙබනන් ඉස්පිරිතාලවල දොස්තරලාගෙන් 50%ක් දැනටම ලෙබනන් දාලා ගිහිල්ලා. එතකොට දැන් ලෙබනන් ගැන කතා කරන්න වෙලා තියෙන්නේ ලෙබනන් පාර්ලිමේන්තුවයි ලෙබනන් ආණ්ඩුවයි අතර ලොකු ගැටුමක් තිබුණා, මත ගැටුමක් තිබුණා. IMF එකට යනවද නැද්ද? ඒගොල්ලෝ කට්ටියක් කිව්වා IMF එකට යන්න, කට්ටියක් කිව්වා IMF එකට යන්න එපා. ඒගොල්ලන්ගේ මූලික ප්‍රශ්නේ වෙලා තිබුණේ මේ බැංකු පද්ධතියේ කඩා වැටීම නිසා කොච්චර ප්‍රතිව්‍යුහගත කිරීමේදී බැංකු වලට අලාභයක් ගන්න වේද කියන කාරණාව මත තමයි මේ මත ගැටුම තිබුණේ. හැබැයි 2019 තමයි මේ කට්ටියට ඉස්සෙල්ලාම මේ ගෙවා ගන්න බැරි වුණේ ඒගොල්ලොන්ගේ මේ ISB එක. හරි, ඊට පස්සේ සවරින් ඩිෆෝල්ට් එකක් උනේ සමාවෙන 2019 මාර්තු මාසේ 2020. ඊට පස්සේ අපි මතකනේ ඒක මේ කොවිඩ් එක ඇවිල්ලා ඒක තවදුරටත් වර්ධනය වෙලා බේරූට් වල මේ එක්ස්ප්ලෝෂන් එකක් එහෙම ගිහිල්ලා බිදින්සු නැති වෙන්නම වැටුණා. දැන් ලංකාව වෙලා තියෙනෙත් එහෙම වැඩක්. ඒ කියන්නේ මතභේදයක් තියෙනවා IMF එකට යන්න ඕනද නැද්ද කියලා. දැන් IMF එකට අනේක ගන්න මේ යෝජනාව ගෙනල්ලා තියෙන්නේ අද. අපි කතා කරපුවා ගැන කතා කරන්න දැන් ඕනේ නැහැ. මං හිතන්නේ මේ මුළු රටේ හැම දෙනාම දන්නවා අපි කිව්වා මේක කරන්න කියලා කරේ නැහැ. අලි සබ්‍රි ඇමතිවරයා අයිය කියනවා ඔව් අපිට කරන්න තිබුණා, අපිත් අවුරුදු ගානක් තිස්ස කරන්න කිව්වා කරේ නැහැ කියලා. එතකොට ඒක ආණ්ඩුවේ අසමත්භාවය තමයි ඒකේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා යම්කිසි මේ යෝජනා වාගයක් ඔහු ඉදිරිපත් කරා. ඒ යෝජනා මම නැවත මෙතන ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මං හිතන්නේ අපි කවුරුත් දන්නවා කල යුත්තේ මොකද්ද. මම ඉතාමත්ම කෙටියෙන් කියනවා නම් කල යුත්තේ අපේ ආදායම් වියදම් අතර තියෙන පරතරය අඩු කරගන්න ඕනේ, ආදායම වැඩි කරගන්න ඕනේ, ඒකට බදු සංශෝධනය කරගන්න ඕනේ, වියදම් සංශෝධනය කරගන්න ඕනේ. ඊළඟට දෙක, අපේ තියෙන මේ ණය ටික ප්‍රතිව්‍යුහගත කරගන්න ඕනේ. ඒක කොහොමද කරන්න කියලා සජිත් ප්‍රේමදාස මහන්තිතුමාත් කිව්වා, රනිල් වික්‍රමසිංහ මහන්තිතුමාත් කිව්වා. දැන් ඒ පැත්තේ කට්ටියත් ඒව ගැන දැන් කියනවා. නාලක ගොඩ ඒවත් මහා ලොකු විස්තරයක් කරා මොකද කරන්න ඕනේ කියලා. මේව අපි කලින් කියපු දේවල් කමන්නේ. ඊළඟට වහාම මහ බැංකුව විනයානුකූල තැනකට ගේන්න ඕනේ. ඒකට අලුත් අධිපතිවරයා පත් කරලා තියෙනවා. හිටපු අධිපතිවරයා මේ එයාගේ පාස්පෝර්ට් එක සීස් කරලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා. ඒ කෙසේ වෙතත් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ මූල්‍ය වෙළඳපොළේ පරිපාලනය පාලනය නැවතත් අතට ගන්න. ඒ නිසා මම යෝජනා කරන එක දෙයක් තියෙනවා. මේක තාක්ෂණික කාරණයක්, පාර්ලිමේන්තුවේ කතා වෙන්න ඕන දෙයක් නෙමෙයි. නමුත් නන්දලාල් වීරසිංහ අලුත් අධිපතිවරයාට මම මේ ගැන හිතන්න කියලා ඉල්ලනවා. ඒ තමයි ප්‍රතිපත්ති පොලි අනුපාතය අවම වශයෙන් දෙගුණයක් කරන්න. ඒ කියන්නේ මේක කොන්ට්‍රවර්ෂල් කතාවක් මම මේ කියන්නේ. 100%මාරට තිබිච්ච ප්‍රතිපත්ති පොලි අනුපාතය මම විශ්වාස කරන ආකාරයට 100%ම 12-13ක්වත් වෙන්න ඕන. එහෙම කරේ නැත්නම් අපිට මේ රුපියල මේ වැටෙන වේගය නවත්ත ගන්න බැරි වෙනවා. මෙතන තාක්ෂණික කාරණා කියන්න තැනක් නෙමෙයි. නමුත් ඒ යෝජනාව ගැන ඉතාමත්ම ගැඹුරෙන් කල්පනා කරන්න කියලා මම කියනවා. ඒක වහාම කළ යුතු දෙයක් කියලා මම විශ්වාස කරනවා. ඒ කට්ටියට පුළුවන් නම් අද හැන්දාවේ හම්බ වෙලා මොනිටරි බෝඩ් එක අලුතෙන් පත් කරලා තියෙනවා නම් ඒ කට්ටිය මේ සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්න ඕනේ. නැත්නම් දැන් බලන්න 320ට එහා ගිහලා ඩොලරේ අගය බැංකුවල. හතරවෙනි එක තමයි මේ රුපියලේ අගය මේ විදිහට කඩාගෙන වැටෙන දෙනවා වෙනුවට යම් කිසි වැඩපිළිවෙලක් අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා. මේක 320 හරි නවත්ත ගන්න. 320 නවත්තගෙන අපිට නැවතත් මේක 200ට 280ට 240ට ගේන වැඩපිළිවෙලක් කරගන්න වෙනවා. නැත්නම් අපිට මේ රටේ ජීවත් වෙන්න බැරි තත්වයකට යනවා. ඒක කරන්නත් තාක්ෂණික වැඩ කටයුතු මේ කට්ටියට කරන්න පුළුවන්. නමුත් අවසාන වශයෙන් සහ වඩාත්ම වැදගත් දේ තමයි සජිත් ප්‍රේමදාස අපේ විපක්ෂ නායකතුමාත් කිව්වා, අපේ මේ අඩු ආදායම් ලාභීන්ව මේ ව්‍යසනයෙන් බේර ගන්න ඕන. අද අපේ මිනිස්සුන්ට දෙවේලක් තියා එක වේලක්වත් ගන්න බෑ. මම තුන් වේල ගැන කතා කරන්නේ නෑ දැන්. හරි, ඒක අපි හැමෝටම දැනෙනවා. මගේ භාර්යාව සුපර් මාකට් එකට ගියාමත් දැනෙනවා. මට ඊයේ හැන්දෑවේ තුව හර්ෂ විශ්වාස කරනවාද මෙච්චර මුදලක් වියදම් වුණා කියලා සාමාන්‍ය බඩු ටික ගන්න. හරි, ඒක තමයි යථාර්ථය. මෙතන ඉන්න හැමෝටම මේක තේරෙනවා. ඒ නිසා මම විශ්වාස කරන විදිහට අපේ දරිද්‍රතාවයේ දෙගුණ වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා මේ ව්‍යසනය නිසා සහ ඉදිරියට තවත් අපිට බොහෝ කරදරවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අපේ දරිද්‍රතාවයේ ජීවත් වෙන පුද්ගලයන්ගේ ප්‍රමාණය 125 වැඩි වෙලා ඇති කියලා මං හිතනවා. එහෙමනම් අපිට කළ යුතු දේ මොකද්ද? මම එතනට එන්න කලින් එක දෙයක් කියනවා. මම තාක්ෂණික කාරණානේ කිව්වේ ගරු ඇමතුමා, තාක්ෂණික කාරණා තමයි මං කිව්වේ. නමුත් ඒවා ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ, ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒවා ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙලක් ඕනේ. හැබැයි ඊට කලින් මම එක දෙයක් කියන්නම්. අපි විදේශ ණය අපිට ගෙවන්න තියෙනවා. ඒවා අපිට මේවට සල්ලි නැහැ. හරි, අපි මම ගාන කියන්නේ නැති වුණාට අපි හොඳටම දන්නවා මහ බැංකුවේ අතේ කොච්චරද වියදම් කරන්න ද්‍රවශීලී ඩොලර් තියෙන්නේ කියලා. ඒක ඇහුවොත් බය හිතෙනවා. හරි, එච්චරම අඩු තනකට තියෙන්නේ. දැන් අපි ණය ගෙවලා තියෙනවා ජනවාරි ඉඳලා මාර්තු වෙනකන් ඩොලර් බිලියන 2.6ක්. ඊට පස්සේ අප්‍රේල් මාසේ අපිට ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන 247ක්. ඊළඟට මැයි මාසේ අපේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමාත් කිව්වා දැන් අපිට ඊටත් වඩා අප්ඩේට් එකක් ආවා. මේ මැයි මාසේ ගෙවන්න තියෙනවා ඩොලර් මිලියන 620යි මැයි, අප්‍රේල් 240යි. එතකොට 860-870ක් විතර වෙනවා. ඊළඟට ඉන්දියාවෙන් ගත්ත අර කෑම ගෙනාපුවාට, බෙහෙත් ගෙනාපුවාට කලින් අවුරුදු මාසවල ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන 1.4ක්. එතන 1.4යි මෙතන 600ක් කිව්වා ඩොලර් බිලියන 2ක් මේ දැන් ගෙවන්න තියෙනවා. එන මාසේ වෙනකොට, මැයි මාසේ වෙනකොට අපිට ඒ සල්ලි නැහැ. ඉතින් අපි මේ ණය ප්‍රතිව්‍යුහගත කරගන්නම වෙනවා. ඒ නිසා තමයි වහාම මේ ජාත්‍යන්තර මූල අරමුදල් සමග මේ සාකච්ඡා පටන් අරන්.
මම නිතරම මිනිත්තු දෙකක කාලයක්
තියෙනවා. මේ විශ්වාසය නැවත අපිට ගොඩනගා ගන්නම වෙනවා. ඒ විශ්වාසය ගොඩනගා ගන්න ක්‍රෙඩිබල් ආණ්ඩුවක් ඕන. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ආණ්ඩුවක් නැහැ. මුදල් ඇමති කෙනෙක් නැහැ. හරි, නමුත් අපිට මෙහෙම යන්න බෑ. හරි විශ්වාසය සම්පූර්ණයෙන්ම අපේ රට කෙරෙහි තියෙන විශ්වාසය බිඳ වැටිලා. දැන් මොකද සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා අපේ විපක්ෂ නායකතුමා කිව්වේ? එතුමා කිව්වේ අපිට අවශ්‍ය
කන්දර විජේසේකර මහත්තයා.
මන්ත්‍රීතුමා මුදල් ඇමතිවරයෙක් නැතුව නෙවෙයි, මුදල් ඇමතිවරය හැටියට පත් කරපු අලි සබ්‍රි ඇමතිතුමා ලබා දීපු ඉල්ලාසීම ජනාධිපතිතුමා පිළිඅරගෙන තාමත් එතුමා මුදල් ඇමතිවරය හැටියට කටයුතු කරනවා.
රිබෝම ඉස්සිතේකර මහත්තයා.
ඒ පැහැදිලි කිරීම ස්තුතියි. අඩු ගානේ ඒක කොන්ෆිඩන්ස් බූස්ටර් එකක්. අඩු ගානේ එහෙමනම් ලෝකේ දන්නවා කෙනෙක් ඉන්නවා කියලා. හරි. සබ්‍රි ඇමතිතුමාමයි මෙතන ඇවිල්ලා මේ කතාව කිව්වේ. ඒ කෙසේ වෙතත් අපිට මේ අලුත් මෙතන ගැටලුව තියෙන්නේ මේක මේ දේශ ආණ්ඩුව එපා කියලා මිනිස්සු කියනවා. ජනාධිපතිවරයා එපා කියලා මිනිස්සු කියනවා. එතකොට අපිට මේ ප්‍රශ්නේ ඇත්තටම කොටස් තුනක් තියෙනවා. දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා ආණ්ඩුව සම්බන්ධයෙන්. අලුත් ආණ්ඩුවක් ඕන. අලුත් ප්‍රතිපත්තියක් ඕන සහ අලුත් රාජ්‍ය පාලන ව්‍යුහයක් ඕන. එතකොට මේ සියලු දේ කරන්න නම් අපි ඉස්සලම මේ දේශපාලන අර්බුදය යම් කිසි දුරට සමනය කර ගන්න ඕනේ. ඊට පස්සේ ඒකත් එක තමයි ආර්ථික විසඳුමට යන්න ඕනේ. එහෙම නැතුව කිසි දෙයක් කරගන්න බෑ. එතකොට තමයි එක පැත්තකින් අපේ විපක්ෂ නායකතුමා කියලා තියෙනවා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුතුයි කියලා. අපි ඔක්කොම එතන ඉන්නවා. මං හිතන්නේ ඒ පැත්තත් තියෙනවා. අපිට නමුත් ඒක ව්‍යවස්ථාව ඇතුලේ කරන්න බෑ. හරි, දැන් කරන්න බෑ. ඒ නිසා අපි කියන්නේ අන්තර්පාලන ක්‍රමයකට හරි අපි එමු. අපි එහෙමනම් ජනාධිපතිතුමාට අපි යෝජනාවක් කරමු මේ 20ෙන් අයින් වෙලා 19ට එන්න. ඔගොල්ලෝ 3න් 2ක් අපිට දෙනවා නම් අපිට එහෙමනම් මොකක් හරි තැනකට යන්න පුළුවන්. ඉංග්‍රීසි කියමනක් තියෙනවා, you can't have the cake and eat it all. රැවුලයි කැඳයි දෙකම බෑ. ඉතින් ඒ නිසා අපි සූදානම් මේ ප්‍රශ්නේ විසඳන්න. අපේ නායකතුමා කිව්වා අපි සූදානම්.
ඔගොල්ලන්ට බැරිනම් කාලය අවසන්
වෙනවා. මට විනාඩියක් දෙන්න, මම නවත්වනවා. හරි, අපි සූදානම්. හැබැයි ඒ සූදානම ක්‍රියාත්මක කරන්න නම් ව්‍යුහාත්මක වෙනසක් අපිට කෙටි කාලීනව හරි කරගන්න සිද්ධ වෙනවා. අපි ජනාධිපතිතුමාට ආයාචනා කරන්නේ ඒකයි. හරි, මටත් බොහෝ පණිවිඩ එනවා ඔය පැත්තෙන්. මම ජනාධිපතිතුමාට කියනවා, අපේ විපක්ෂ නායකතුමා කිව්වා වගේ ගරු ජනාධිපතිතුමනි, අපි මේ ප්‍රශ්නේ විසඳන්න නම් ඔබත් යම්කිසි විදිහකට මේකට දායක වෙන්න. ඔබ කියන්න අපි මට විශ්ස ඕනේ නැහැ. 18 ගෙනාවේ එක දවසෙන් ගරු මන්ත්‍රීතුමා අපි ඇවිල්ලා නවක මන්ත්‍රීවරු 18 වෙනි වස්ස සංසදේ ගාවේ එක දවසකින්
ඒ තමන්ගේ
මට 1 මිනිත් අල් ස්ටොප්. හරි, එක දවසකින් ගෙනාවේ ඒ පාලනය දීර්ඝ කරගන්න. අපිට මේ රටවැසියා වෙනුවෙන් මිලියන් 20ක් වෙනුවෙන් ගරු ජනාධිපතිතුමනි අපි ඔබතුමාට ආයතනා කරනවා. ඔබතුමාට තමයි මේ වැඩේ කරන්න පුළුවන්. ඔබතුමා මේකට ඉදිරිපත් වෙන්න. ඔබතුමා ඉදිරිපත් වෙනවා නම් අපි සූදානම් ඒකට ඉදිරිපත් වෙන්න. ඒකම තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයාත් කිව්ව පාර්ලිමේන්තුවට බාර දෙන්න කියලා. නමුත් පාර්ලිමේන්තුවට බාර දෙනවා කියන්නේ නීතිමය ආකාරයෙන් බාර දෙන්න ඕනේ. ඕවර්සයිට් කමිටි හරි අපි පිළිගන්නවා. නමුත් අපිට බලය පාර්ලිමේන්තුවට ඕනේ. එතුමත් එක්ක අපි එකඟ වෙනවා. පාර්ලිමේන්තුව හරහා තමයි මේක කරන්න ඕනේ. අපි ලෑස්ති
අපේ
රාජසභාව වගේ මේ වැඩ පිළිවෙල යම් කිසි විදිහකට හොඳ
මූලාසනාරූඪ
මන්ත්‍රීතුමනි, මට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. මේ වගේ රටට අවශ්‍ය මොහොතක අපි සතුටු වෙනවා. හර්ෂද සිල්වා මන්ත්‍රීතුමාගේ කතාවට විපක්ෂය හැටියට මේ ප්‍රශ්නය විසඳීම සඳහා දැත් දිගු කිරීම සම්බන්ධව අද මේ මොහොත වන විට රටේ ජනතාව තුළ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව රජයන් පිළිබඳව විශ්වාසය බිඳිච්ච මොහොතක්. මේ වගේ මොහොතක අපි ඒ පැත්තට ඇදලා මේ පැත්තට ඇදලා මේ පැත්තට ඇදලා ඒ පැත්තට ඇදලා අවසානයේ හෝ IMF එකට යන්න තීන්දුව කිරීම ගැන අපි සතුටු වෙන්න ඕන. හැබැයි අපි IMF එකට යනකොට අපි IMF එක දිහා බලන විදිහත් IMF එක අපේ දිහා බලන විදිහත් ඉතාම වැදගත්. හර්ෂ මන්ත්‍රීතුමා විශ්වාස පිළිගන්නවා ඇති IMF එක අපේ විශ්වසනීයත්වය පිළිබඳව අවධානය යොමු කරනවා. අපි එතෙන්ට යන්නේ සතියකට කලින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් අස්වෙච්ච, මහ බැංකුවේ අධිපති අස්වෙච්ච, මුදල් ඇමති අස්වෙච්ච, නැවත මුදල් ඇමති පත්වෙච්ච, නැවත මුදල් ඇමති අස් වෙන්න ඉල්ලපු. අපි සතුටු වෙනවා මේ අලි සබ්‍රි මැතිතුමා එක බාර ගන්න කැමැත්තෙන් ඉන්නවා නම්. මොකද අපිට අවශ්‍ය මේ මොහොතේ රටක් හැටියට කවුරු හරි මේ පුටුවේ වාඩි වෙලා රට ගැන විශ්වාසය ඇති කරන එකට. අද මටවත් ඔබ තනිතනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබටවත් නෙමෙයි සමස්ත පාර්ලිමේන්තුව පිළිබඳව බිඳ වැටිච්ච විශ්වාසය තහවුරු කිරීම අපේ වගකීමක්. ඒ වගේම රජය හැටියට ඒ වගකීම ඉටු කිරීම සඳහා පාර්ලිමේන්තුව උපයෝගී කර ගැනීම රජයේ වගකීමක්. පාර්ලිමේන්තුව හැටියට අපි හැම දෙනාම රට මූලික කරගෙන අන්තර්කාලීන පාලනයක් සඳහා යොමු වීමට කාලය ඇවිල්ලා තියෙන්නේ. අන්තර්කාලීන පාලනයක් ඇති කරනකොට කාටවත් මේකෙන් ලකුණු දාගන්නවත් කාගේවත් ලකුණු කපන්නවත් බලාපොරොත්තු වෙන මේ කටයුත්තට සම්බන්ධ වෙනවයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ කවුරුවත්. අපි හෘද සාක්ෂියට එකඟව අපි හැම දෙනාම රටට මුල් තැන දීලා මේ වෙනුවෙන් කටයුතු කරන්න ඕන. එහෙම නැත්නම් අද ලෝකයේ ලංකාවේ අපේ මුදල් ලේඛකය තමයි වේගයෙන්ම අව ප්‍රමාණ වෙන මුදල් ලේඛකය බවට පත් වෙලා තියෙන්නේ. ආර්ථිකයක් හැටියට විදුලිය වාහන තව සති දෙක තුනක් මාසයක් මාස දෙකක් යනකොට උපරිම මේ රටේ නවතින්න නියමිතයි. අද ඇහුවම ගමට ගියාම මම ගමේ මිනිස්සුන්ගෙන් ඇහුවම පෝර නෑ කියනවා. පෝර නැති වුණාම තේ දළු ටික හැදෙන්නේ නැති වුණාම ෆැක්ටරි වැඩ කරන්න ඉන්ධන ටික නැති වුණාම ෆැක්ටරි නවතිනවා. තේ දළු කඩලා ජීවත් වෙන්න ආදායමක් නැති වෙනවා. කෘෂි ආර්ථිකය විනාශ වෙලා තියෙන මොහොතක අද මිනිසුන්ට අවුරුදු නැහැ. අවුරුදු නැතිකොට මේ තත්ත්වය තේරුම් ගත්ත අද පාරේ ඉන්නේ යමක් කමක් තේරෙන බුද්ධිමත් දරුවෝ, බුද්ධිමත් තරුණයෝ. ගමේ දුප්පත් අහිංසක මිනිසු තාම ගෙවල් වල තාම තමන්ගේ දරුවට කන්න දෙන්න කීයක් හරි හොයාගන්න උත්සාහ ගන්නවා. හැබැයි අපි රජයක් හැටියට සමස්ත පාර්ලිමේන්තුව හැටියට තේරුම් ගන්න ඕන තව ටික දවසක් යනකොට හොයාගන්න දෙයක් නැති වුණාම
කරු මන්ත්‍රීතුමා මිනිත්තු දෙකක කාලයක්
එළියට ආවොත් කරු මුලාසනාවට මන්ත්‍රීතුමනි මේ රටේ විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ ප්‍රශ්නය විසඳ ගන්නට නම් අපි රට ලෝකයට ගැළපෙන ආකාරයට විනිවිද පෙනෙන ආකාරයට අනවශ්‍ය මර්ධනකාරී කටයුතු නොකර ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වන ආකාරයට කටයුතු කිරීම සඳහා කඩිනමින් කැපවිය යුතුයි. අවුරුදු එකහමාරක් දෙකක් දෙකහමාරක් ඇතුළත විධායක ජනාධිපතිකමක තරම අද රටටම තේරිලා තියෙන්නේ. ඒ නිසා ඒ බලය නැවත පාර්ලිමේන්තුවට සමස්ත ජනතාවට ලබා දිය යුතුයි කියන මතය හැම දෙනාම ඉන්නවා. ඒ අතරේ රටේ කතාවක් යනවා 225ම එළවන්න ඕන කියලා. ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව කතා කරනවාද මේ ඉන්න 225 තමන්ගේ වගකීම් ඉටු නොකර නිසා කතා කරනවාද කියන කාරණය පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන. අපිට වගකීමක් තියෙනවා. බැරි වෙලා හරි එදා කිව්වේ දේශපාලනය නොකරන ජනාධිපති කෙනෙක් ගේන්න කියලා. අද දේශපාලනය නොකරන ජනාධිපති කෙනෙක් ඇවිල්ලා මෙහෙමනම් දේශපාලනය නොදන්න 225ක් ආවතින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනාගතයට කුමක් වෙයිද කියන එකත් ඒ තරුණයන්ගෙන් එසේ හිතන අයගෙන් අපි අහන්න සිද්ධ වෙලා තියෙනවා. එසේ අහහා ඉන්න එක නෙමෙයි අපිට තියෙන වගකීම අපි තේරුම් ගන්න ඕන. කරුණාකරලා ජනාධිපතිතුමනි එකඟ වෙන්න, අගමැතිතුමනි එකඟ වෙන්න, විපක්ෂ නායකතුමා ඇතුළු විපක්ෂයෙන් අපි ඉල්ලනවා එකඟ වෙන්න. හැම දෙනෙක්ම එකඟ වෙලා අන්තර්කාලීන පාලනයක් තුළ මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන මේ රට මේ ප්‍රශ්නෙන් ගොඩ ගන්න. ඊට පස්සේ අපිට දේශපාලනය කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඡන්දෙ ඉල්ලන්න පුළුවන්. ඊට පස්සේ රටට වඩාත් වැදගත් රටට වඩාත් ගැළපෙන වැඩපිළිවෙලකට ක්‍රමවේදයක් සකස් කරන්න රජයක් පිටවන්න කටයුතු කරන්න පුළුවන්. එතෙක්
සභාව
වෙලා එකතු වෙලා මේ ප්‍රශ්නෙන් අහිංසක දුප්පත් පාරේ ඉන්න කන්න බොන්න නැති වේල කන්න නැති උඩ බලාගෙන හූල්ලන සමස්ත ලාංකීය ජනතාව බේර ගන්න කටයුතු කරන්න කියන එක තමයි මට ඉල්ලන්න තියෙන්නේ.
බෞමින් සිතිකරු මන්ත්‍රීතුමනි, ඊළඟට ගරු විජිත හේරත් මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්.
ගරු මූලාසන රුඩ මන්ත්‍රීතුමනි, අපි කවුරුත් දන්නවා මේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ බරපතල ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් විදිහට. මුලදී ආණ්ඩුව ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා පිළිගත්තේ නැහැ. අපි එදා විපක්ෂ විදිහට ඉතා පැහැදිලිව කිව්වා මේ අවුරුද්දේ මැද වෙනකොට 2022 අප්‍රේල් මැයි වෙනකොට රට තුල මහා දැවැන්ත ආර්ථික කඩාවැටීමක් වෙනවා. ඒ වගේම අහේනියක් එනවා, සාගතයක් එනවා කියන එක. එදා අජිත් දිවාට් කබ්‍රාල්ලා කිව්වේ නෑ, එහෙම ප්‍රශ්නයක් නෑ, ආර්ථිකයේ ශක්තිමත් ඩොලර් ඕන තරම් තියෙනවා කියලා. නමුත් අද යථාර්ථයට ඇවිල්ලා තියෙනවා, මුළු රටම පිළිගන්නවා අද මේ රට බරපතල ආර්ථික අර්බුදයක තියෙන. මේ අර්බුදයේ ගොඩගන්න ජනාධිපතිවරයා ආර්ථික සභාවක් පත් කරා. ඒ සභාව කොයි වගේ එකක්ද? මහින්දානන්ද අලුත්ගමගේයි, ජෝන්සන් ප්‍රනාන්දුයි, බැසිල් රාජපක්සලා ඉන්න ආර්ථික සභාවක්. ඒක විහිළුවක් වුණා. ඊට පස්සේ ඒකට ආපු විවේචනයත් එක්ක තව 14 දෙනෙක් පත් කරා, ව්‍යාපාරිකයෝ සහ තවත් කීප දෙනෙක්. ඒකත් යෝජනා කරනවා තවත් ඒ ජාතිය කමිටුවක් පත් කරන්න කියලා. දැන් ඔක්කොම අවසන් වුණාට පස්සේ ඊයේ පෙරේදා 3 දෙනෙක්ගේ කමිටුවක් පත් කරා. දැන් මේ ඔක්කොම කරනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි, අර්බුදය ඇති වෙලා ඉවරයි. දැන් හුස්ම ගන්න බැරි තැනටම ඇවිල්ලා තියෙනවා. අද ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඇමතිවරු කියනවා IMF එකට යන්න කියලා අපි යෝජනා කරා, උද්දච්චකමට උඩඟුකමට එදා ඒව ප්‍රතික්ෂේප කරා කියලා. IMF එකට යන එක උත්තරේ කියලා අපි දකින්නේ නැහැ. නමුත් එහෙම කියද්දී නායක හැසුරුනේ ඒ විදිහටයි කියලා කියනවා. ඉතින් මේ අර්බුදය මේ තරම් උඩුදුවන් වර්ධනය වෙන ප්‍රධාන හේතුවක් තමයි දේශපාලන නායකත්වයේ වැරද්ද. ඒක අපි කවුරුත් පිළිගන්නවා. ඉතින් මේ අර්බුදයෙන් විසින් තමයි රටේ දේශපාලන අර්බුදයක් ඇති වෙලා තියෙන්නේ. IMF එකට ගිහිල්ලා මේ ණය ගෙවීම සඳහා වෙච්ච කාල සීමාවල් වෙනස් කරගන්න එක, එහෙම නැත්නම් ණය ප්‍රතිව්‍යුහගත කරන එකට ඒ අයගේ මැදිහත් වීමක් කරලා තවත් තුන්වෙනි පාර්ශ්වයක් හරහා යම් සහතිකයක් දීලා අපේ ණය ගෙවීමේ ක්‍රමවේදය යම් සංශෝධන ලක් කරන එක ගැටලුවක් නෙමෙයි. හැබැයි IMF එකෙන් තවත් බේල් අවුට් එකක්, තවත් ණයක් ගන්න යනවායි කියන්නේ තවත් අපේ රටේ ආර්ථිකය වලපල්ලට යන එක තමයි. 16 වතාවක් IMF එකෙන් අපි ණය අරන් තියෙනවා. රට ගොඩ ගියාද? ඉතින් ඔය ණය අරගෙන නිමේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ. ඉතින් කවුරුත් දන්නවා මේ පහුගිය දවස්වල IMF එකෙන් ඉදිරිපත් කරපු Article 4 report එකත්, ඊට පෙර ආතු IMF එක නිකුත් කරපු මාධ්‍ය නිවේදනයත් හරි පැහැදිලිව තියෙන්නේ ණය පිළිබඳ ප්‍රශ්නේදී. ඔවුන් කියන එකක් මොකද්ද? මේ අපේ රුපියල පාවෙන්න අරින්න කියලා. ග්‍රැජුවලි ඒක පාවෙන්න අරින්න. ඉතින් කලින් අල්ලගෙන හිටියා එක පාටම මේක අතහැරියේ IMF එකේ යෝජනාවලට අනුව තමයි. ඉතින් IMF එකේ ඊළඟට කියන එක තමයි බදු වැඩි කරන්න, වැට් එක වැඩි කරන්න, ආදායම් බදු වැඩි කරන්න. ඉතින් දැනටමත් ඔබතුමන්ලා 15% වැට් එක 10% වැඩි කරා මූල්‍ය සමාගම් වලට. ඊළඟට IMF එකෙන් කියන දේ තමයි බලශක්ති, තෙල්, ගෑස් ඒවේ මිල වැඩි කරන්න, විදුලිය මිල වැඩි කරන්න. දැන්ටමත් ගෑස් මිල වැඩි කරලා තියෙනවා. පෙල් 4200 ගෑස් ලාෆ් ගෑස් එක. විදුලි බිල වැඩි වෙන්න ඕන මෙන්න තියෙනවා. තෙල් මිල වැඩි කරනවා අහස උසට කවුරුත් දන්නේ නැහැ. ඊළඟට අපේ ආයතන, රාජ්‍ය ආයතන රිෆෝම්ස් කරන්න, ප්‍රතිසංස්කරණය කරන්න. ඉතින් ඒව දැන් පටන් ගන්නවා කියලා ඔබතුමන්ලම කියලා තියෙනවා. නොකරලා තියෙන IMF එකෙන් කියන විදිහට කරප්ෂන් නැති කරන එක විතරයි. දූෂණේ වළක්වා ගැනීමට පියවර ගන්න. ඒක කරන්නේ නැහැ. අනිත් ඔක්කොම කරන්න ලෑස්ති වෙලා තියෙනවා. ඉතින් IMF එක කොන්දේසි වලට යට වෙලා තියෙනවා. ඒ නිසා IMF එකෙන් ණය ගන්න කොන්දේසි වලට යට වෙන එක අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ඒක රට හානි කරයි. ඉතිහාසයේ 16 වතාවක් IMF එකෙන් ණය අරගෙන අපි කොන්දේසි වලට යටත් වුණා. අපේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරේ ඒ ණය ගන්න ගිහිල්ලා තමයි. හැබැයි IMF එකත් එක්ක කතා කරලා ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා තවත් තුන්වෙනි පාර්ශ්වයක් මැදිහත් කරගෙන අපේ ණය ගෙවීම පස්සට දාගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. අපි IMF එකේ සමාජිකයෝ, ඒ අර්ථයෙන් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි තවත් ණය උගුලක හිර වුණොත් අපි වැටෙන්නේ තවත් මර උගුලක තමයි. ඉතිහාසය වෙලා තියෙන්නේ ඒක තමයි. ඉතින් දැන් ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ මතුවලා තියෙන ආර්ථික අර්බුදය විසඳන්න මේ ආර්ථික අර්බුදය නිසා ඇති වෙලා තියෙන දේශපාලන අර්බුදය විසඳන්න උත්තරයක් ඕනි. දේශපාලන නායකත්වයක් නැතුව ආර්ථික අර්බුදයක් විසඳන්න බෑ. ආර්ථිකය ගැන අපි කොච්චර මෙතන පැලෙන තර්ක ගිනහවත්, කොච්චර අපි න්‍යායවල ඉදිරිපත් කරත් කවුද මේක ක්‍රියාත්මක කරන්නේ? හරි IMF එකට ගිහිල්ලා ණය ගන්නේ කවුද? කො ආණ්ඩුවක්? ආණ්ඩුවක් නැහැ. IMF එක පැහැදිලිව කියන හෙට 9 වෙනිදා. හෙට තමයි දවස තිබුණේ. මේ කවුද කතා කරන්නේ? මුදල් ඇමති. කො මුදල් ඇමති? මුදල් ඇමති පැහැදිලිව කිව්වා මං ඉල්ලස් වුණා කියලා. දැන් මෙතන කාංචන ඇමතිතුමා මන්ත්‍රීතුමා කියනවා නැහැ මුදල් ඇමතිතුමා තාම ඉන්නවලු. මේක මහා විහිළුවක් නේ. අලි සබ්‍රි ඇමතිවරයා මුදල් ඇමති විදියට කලින් දිවුරුන් දීලා එතුමාම ඉල්ලාස්වීමේ ලියුම දීලා මුදල් ඇමති කෙනෙක් නැහැ කියලා මේ පාර්ලිමේන්තුවටත් දැනුම් දීලා දැන් අපහු කියනවා නැහැ ඒ ලියුම ජනාධිපති පිළිගත්තේ නැහැ ඒ නිසා ඔහු තාම ඉන්නවා කියලා. ඉතින් මනසක් ප්‍රකෘති මනසක් තියෙනවනම් මේ වගේ වැඩ කරයිද? මනස හරියට වැඩ කරන්නේ නැහැ කියන්නේ මේ කියන්නේ. හරි පැහැදිලිනේ. ඒක මේ මුළු පාර්ලිමේන්තුවේ 225 දෙනාටම තේරෙනවා, රටටත් තේරෙනවා. ඒ නිසා දැන් ඉන්නේ ප්‍රකෘති මානසික තත්වයක නෙමෙයි. මෙවැනි උම්මත්තක උද්දච්ච ඒ වගේම මෙවැනි අත්නෝමතික බලය පාවිච්චි කරලා රටේ නායකත්වයේ බලහත්කාරයෙන් තියාගෙන ඉන්න හදනවා නම් ඒකම තමයි රටේ බරපතල විනාශයකට මුල. ඒ නිසා මුළු රටේම ජනතාව බහුතරයක් පාරට බැහැලා මේ රටේ තරුණ තරුණියන් අද නොසිතූ විරු ලෙස පක්ෂපාත ભેදයෙන් තොරව රට තුළ විතරක් නෙමෙයි ජාත්‍යන්තරව ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ පවා දෙස් විදෙස් ඒ දේශාන්තරවල ඉඳලා කෑ ගහලා කියන්නේ මේ ජනාධිපතිවරයාට බලයෙන් ඉවත් වෙන්න කියලා. ඒ නිසා අපිට හරි පැහැදිලි මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ එතනින් තමයි. පටන් ගන්න ඕනේ නායකත්වය වෙනස් කරලා. එහෙම නැත්නම් ආර්ථික උත්තර ගේන්න බෑ. ඒ නිසා ජනාධිපතිවරයා ඉවත් වීමෙන් තොරව කිසිදු විසඳුමක් ගැන සාකච්ඡා කිරීම කියන එක නිෂ්ඵලයි. ඔහු ඉල්ලාස් වෙන්න කැමති නැහැ. දැන් ඒකනේ කියන්නේ ජොන්සන් ඇමතිතුමා. දැන් ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු මන්ත්‍රීවරු අපිට කියන්නේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් ලොක්ක අයින් වෙන්න කැමති නැහැනේ. ඔහු ඇත්ත කතාව. එහෙම වුණා නම් හරි තමයි. අපිත් එක පුද්ගලිකව කතා කරනකොට කියනවා. හැබැයි ඉතින් වැඩේ තියෙන ලොක්ක කැමති නැහැනේ. දාලා යන්නේ නැහැනේ. දැන් මොකද්ද මේකට කරන්නේ? එහෙමනම් උත්තරේ තියෙනවා මෙතන පාර්ලිමේන්තුවේ. ඉතින් අපි සියලුම දෙනා ගේමු දෝෂාභියෝගේ. දෝෂාභියෝග ගෙනල්ලා ගෝඨාභය රාජපක්ෂ ඉවත් වෙන්න කැමති නැත්නම් මේ රටේ ජනතාවගේ අනාගත සුභසිද්ධිය ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් මේ අත්නෝමතික බලය පාවිච්චි කරන උද්දච්ච ජනාධිපතිවරයා ඉවත් කිරීමේ දෝෂාභියෝගය මේ පාර්ලිමේන්තුවේ අපි සම්මත කරමු. අපි සූදානම් මෙතෙන්ට. ඒ ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් කරලා මේ රටේ මේ ආර්ථික අර්බුදය ගොඩ ගන්න පුළුවන් දේශපාලන නායකත්වයක් අපි ඇති කරගමු. ඒක තමයි මේකට තියෙන එකම විසඳුම. ඒ මහපාරේ සටන පාර්ලිමේන්තුවේ සටන ඒ දෙකෙන්ම මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ නායකත්ව වෙනස් කිරීමක්. ඒ වගේම තමයි මේ ආණ්ඩුව මේ විදිහට අත්නොමතිකට වැදියට වැඩ කරනවා නම් මේ දේශපාලන නායකත්වයේ මේ විදිහට අත්නොමතික විදිහට වැඩ කරනවා නම් මේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගේ ඒ විශ්වාසභංගයක අපි හිට ගන්නෝ අනිවාර්යයෙන්ම විශ්වාසභංගයට ගිනල්ලා අපි මේ ආණ්ඩුව පරද්දවමු. දේශපාලන වශයෙන් පාර්ලිමේන්තුව තුළ විවස්ථානුකූලව ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය අපි ගම්මු. අපි එතනටත් සූදානම්. මහපාරේ අරගලයේ මහපාරේ සටන අපි ඒ අරගලෙත් ඉන්නවා. ජනතාවත් එක්ක මහපාරේ ඒ අරගලෙත් අපි එකතු වෙලා මේ අත්නොමතික උද්දච්ච පාලනේ වෙනස් කිරීම සඳහා අපි අනිවාර්යෙන් මැදිහත් වෙනවා. ඒක නොකර මේකට දේශ ආර්ථික උත්තර හොයන්න බෑ. මේ දේශපාලන අර්බුදයට ඉක්මනින් උත්තරේ හොයන්න නැතුව ආර්ථික අර්බුදයට ගොඩේමක් නැහැ. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා අද දවසේදී ආණ්ඩුව දිගින් දිගටම මේ ජනමතයට ඇහුම්කන් දෙන්නේ නැතුව මේ රටේ සුවහසක් ජනතාවගේ ඒ හදවතේ කැකෑරෙන ඒ පීඩණයට ඇහුම්කන් දෙන්නේ නැතුව උද්දච්ච විදිහට වැඩ කරනවා නම් ඊළඟ විකල්පේ විශ්වාස භංගය දෝෂාභියෝගය ඒ දෙකටම අපි සූදානම්. නුදුරු දවසකදීම මේ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංගයත් අපි සම්මත කරමු. දෝෂාභියෝගයත් සම්මත කරලා මේ උම්මත්තක මනසකින් වැඩ කරන ජනාධිපතිවරයාත් මේ ධූරයෙන් ඉවත් කරන්න අපි කටයුතු කරමු. මහ ජනතාවත් එක්ක ඒ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් අපිට කරන්න තියෙන එකම විකල්පේ ඒක. අපි එතනට සූදානම්. ඒ එතනින් පස්සේ තමයි අපිට මේ රට මේ වැටිලා තියෙන ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ගැනීම සඳහා වෙච්ච යාන්ත්‍රණයක් ගැන සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. අපි එතනට සූදානම්. කිසිදු චකිතයක් නැතුව රටේ ආර්ථික අර්බුදේ ගොඩ ගන්න සාමූහිකව අපි ඔක්කොම එකතු වෙලා ඒ අර්බුදෙන් ගොඩ එන්න නම් ඇත්ත ප්‍රායෝගික විසඳුමකට අපි යමු. බොරු න්‍යාය කතා කරලා වැඩක් නැහැ. අපි එතෙන්ට සූදානම්. එතනින් තොර මේකට උත්තරයක් නැහැ. මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, එතන අපි හරියට පැහැදිලිව තීරණය කරගමු. ඒ වෙනුවෙන් අපි අපේ මැදිහත් වීම කරන්න සූදානම් කියන පණිවිඩය දීමින් මනතර වෙනවා.
වවන්සිති ගරු මන්ත්‍රීතුමනි, ඊළඟට ගරු මහාචාර්ය චරිතය රත්නත්තුමා මිනිත්තු 5ක කාලයක් ඔබතුමාට තියෙනවා.
ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ඉතාම ස්තුතියි. දවස් 3ක් තිස්සේ ඉල්ලා හිටියට පස්සේ අද විනාඩි 5ක් මේ අවස්ථාව ලැබීම ගැන මේකත් ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මොකද අපි මේ පාර්ලිමේන්තුවේ යම්කිසි ආකාරයක මේ සාකච්ඡාවට සහභාගී වීවන්න අවශ්‍ය වෙන හැම එක්කෙනෙකුටම යම් ඉඩක් ලබා ගැනීම අවශ්‍යයි. නමුත් ඒක ඒ ආකාරයෙන් වෙන්නේ නැහැ. අද මේ සාකච්ඡාව අපි සිදු කරන්නේ IMF ආයතනය වගන්ති 4 යටතේ ලංකාව සම්බන්ධව ඉදිරිපත් කරපු ආටිකල් 4 යටතේ ලංකාව සම්බන්ධව ඉදිරිපත් කරපු වාර්තාව ගැනයි. නිසා වැඩි දීර්ඝව එම වාර්තාව සම්බන්ධව කතා කරන්න අවස්ථාවක් නැහැ වෙලාව නිසා. නමුත් ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ වාර්තාව මගින් ඉතාම පැහැදිලිව ඉදිරිපත් කරන අදහස තමයි අපේ රජය ආර්ථිකය සම්බන්ධව පහුගිය වසර එකහමාර ඇතුලේ ඉදිරිපත් කරපු නිරීක්ෂණ හා සමග ඒ අය එකඟ වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම ගරු අපේ රජයේ නිරීක්ෂණයත් ඒකට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ IMF අදහස සමග රජය එකඟ වෙන්නේ නැහැ කියලා මම හිතනවා. ඒ මතේ වැරදි කියලා. මොකද අද මේ රටේ බරපතල ආර්ථික ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ආර්ථික ගැටලුව මත පදනම් වෙච්ච දේශපාලන ගැටලුවක් අද සමාජය තුළ තියෙනවා. අපිට මේක අමතක කරන්න බෑ. මේ රටේ ජනතාවගේ සමහර විට කුමන්ත්‍රණ කරුවන් හරි කවුරු හරි කියන අය ඒක ඇතුළේ ඉන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ රටේ ජනතාවට පරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඉන්ධන, ගෑස්, විදුලිය, කිරිපිටි වගේ දේවල් සම්බන්ධව. එනිසා මේක මේ විදිහට ඇති වුණේ අපේ ආණ්ඩු කාලේ නිසා අපිට යම් වගකීමක් මේක සම්බන්ධව තියෙනවා. සමහරු කල්පනා කරනවා අපි එක වෙලාවක වැරදි තීරණ ගන්නවා, වැරදි තීරණේ නිවැරදි කරන්න වෙලාව ගන්නවා, තීරණේ නිවැරදි කරනකොට විශාල විනාශයක් වෙනවා කියලා. මේක පෝර සම්බන්ධව ප්‍රශ්නයටත් අදාළයි. වැරදි තීරණයක් අපි ගන්නවා, ඒක නිවැරදි කරන්න යනකොට කන්නයක් දෙකක් පාස් වෙනවා. මේක IMF එකට යන එක සම්බන්ධවත් වැරදි තීරණයක් මුලදි ගන්නවා අපි. ඒක පමා වෙලා නිවැරදි කරනකොට විශාල අර්බුදයක් ඇති වෙනවා. මේක ඩොලර් එක සම්බන්ධව පාකිරනවද නැද්ද කියන එක සම්බන්ධව ප්‍රශ්නයටත් අදාළයි. වැරදි තීරණයක් මුලදි ගන්නවා අපි, ඒක නිවැරදි කරන්න වෙලා ගියාම විශාල ව්‍යසනයක් වෙනවා. මේවා අපි කියන්නේ වැරදි අදහසක් ඇතුව නෙමෙයි. නමුත් අපි අපේ රටේ දේශපාලනයේ පහුගිය ජනාධිපතිවරණේදී ඉතාම වැදගත් තීරණයක් තරුණයෝ ගත්තා. මේ රටේ අලුතෙන් හිතන අය ගත්තා. ඒ අය පාරට ඇවිල්ලා පාර සුද්ධ කරලා පාර දෙපැත්තේ තියෙන තැන්වල චිත්‍ර ඇඳා. ඒ චිත්‍ර ඇඳපු තරුණයෝ අද ඇවිල්ලා ගෝටා ගෝ කියලා අද අපිට විරුද්ධව පාරට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේක අපි බොහොම බරපතලට තේරුම් ගන්න ඕන. ඒ නිසා මම හිතනවා ආණ්ඩුව පැත්තෙන් අපි විශාල ප්‍රතිසංස්කරණ මාලාවක් ආර්ථිකයේ දේශපාලනෙත් කරන්න ඕන. යම් විදිහකට අපිට ඒ දේශපාලන ප්‍රතිසංස්කරණය කරන්න ආත්ම ශක්තිය නැත්තම් අපි මේ ජනතාවත් එක්ක හැප්පෙන්නේ නැතුව අපි මේක සම්බන්ධව පළල් ජනතා සම්මුතියක නැවත යන්න ඕන. එහෙම නැතුව මේ රටේ දේශපාලනය කියන්නේ අපිට අයිති එකක්, ජනතාවට අයිති එකක් නෙමෙයි කියලා හිතන එක අපි නවත්තන්න ඕන. මේ රටේ ජනතාවගේ නියෝජිතයෙක් කියලා කියන්නේ ජනතාව වෙනුවෙන් ඉන්න කෙනෙක් මිසක ජනතාවගේ නියෝජිත වරම ගත්තට පස්සේ ජනතාවට වගකීමක් නැහැයි කියලා හිතන දේශපාලනය අපි නවත්තන්න ඕන. එනිසා මම හිතනවා අපේ පැත්තේ, අපි ඉස්සල්ලාම අපේ පැත්තේ යම් කිසි ප්‍රතිසංස්කරණයක් ආණ්ඩුව පැත්තේ, හිතන එක පැත්තේ, ආණ්ඩුවේ මතවාද පැත්තේ හදලා අපි සමාජයේ මේ තියෙන අර්බුදය එක්ක පැහැදිලිව සාකච්ඡා කරලා ඒ අයගේ අදහසත් එක්ක ඉදිරියට යන්න පුළුවන් තැනකට අපි ගමන් කරන්න ඕන. ඒ නිසා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දීර්ඝව කතා කරන්න වෙලාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා මගේ දේශපාලනය සඳහා මම ආවෙම ඉතාම වැදගත් කැපකිරීම් රාශියක් කරලා. නමුත් අපි ඉතාම කනගාටුවට පත් වෙනවා. අපේ ඒ මැදිහත් වීම රාජ්‍ය ඇතුළේ අපිට ලබා දෙන්න පුළුවන් අවස්ථාව අඩු වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී මේ රටේ වැදගත් සමාජ දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා මේ රටේ ජනතාව එක්ක ඉදිරියට ගමන් කරන්න ඕන, ආණ්ඩුවක් විදියට වැඩ කරන්න ඕන කියන බව අපිටම ප්‍රකාශ කර ගනිමින් මම තමුන්නාසිරි ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමනේ. ඊළඟට ගරු කබීර් රසීම් මැතිතුම, ඔබතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු මූලාසනය ඔබවන මන්තිතුමනි. මම ඊයේ සවස කල්පනා කරා මම මොකද්ද අද මේ සභාවට ඇවිල්ලා කියන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් මන්ත්‍රීවරු හැටියට කතාවක් කරනකොට අපි ගොඩක් දුරට හිතනවා අපි දේශපාලන වශයෙන් කතා කරන්න, මාධ්‍යයට ඇතුළත් වෙන්න, වොයිස් කට් එකක් දෙන්න, සවුන්ඩ් බයිට් එකක් දෙන්න, මේවා ඔක්කොම කල්පනා කරලා මම කල්පනා කරේ එකක්වත් කතා නොකර මට හිතුණා අද ඇවිල්ලා කතා කරන්න. අර සමාජය තුළ, අද සමාජය තුළ චෝදනා ගොඩක් කරනවා, පදනම් විරහිත චෝදනා. සමහර අය කියනවා 225 එකයි කියලා. ඒ වගේ චෝදනාත් කරනවා. ඒවට අපි කවුරුත් උත්තරයක් දෙන්න මේකේ ඉන්න මන්ත්‍රීවරු සමහරලාට. ඒකට අපි කතා කරන්න ඕනේ කියලා මං හිතුවා. හැබැයි ආයේ තව සමහර අය කියනවා නිදහසෙන් පසුව අවුරුදු 74ක් කවුරුත් මුකුත් කරේ නැහැ, ඔක්කොම මේ රට කෑවයි කියලා. මේක කිසිම පදනමක් නැති චෝදනාවක්. හැබැයි මේක ගැනත් මම කතා කරන්න බැලුවා දේශපාලන පැත්තෙන් ලකුණු දා ගන්නද කියලා. මම කල්පනා කරා සමගි ජන බලවේගය ගැන අපි අවුරුදු එකහමාරක් තුල ආණ්ඩුවට කොච්චර කිව්වද මෙතෙන්ට වැටෙයි කියලා. ඒක ගැන කතා කරන්නද කියලා. මම ඒකත් අද කතා කරන්න යන්නේ නැහැ. මොකද මම කල්පනා කරා ඊයේ රාත්‍රියේ ඊට වඩා වැදගත් වෙන්නේ අපි මේ රටේ ජනතාවට අපි හරි දේ ගැන අපි කතා කරන්න ඕනේ. අපි දේශපාලනය ගැන කතා කරන එකක් නෙවෙයි. මං ආර්ථික විශේෂඥයෙක් නිසා මට මේකේ බැරෑරුම්කම හොඳටම තේරෙනවා. අපට සති ගාණක් නැහැ මේ ප්‍රශ්නේ, මාස ගාණක් නැහැ මේ ප්‍රශ්නේ විසඳන්න, අවුරුදු ගාණක් නැහැ. අපට වැඩිම තියෙන්නේ මං හිතන්නේ සති ගාණක්. සති ගාණක් ඇතුළ රටක් හැටියට අපි ඔක්කොමලා එකාසේ එකතු වෙලා මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නේ නැත්තම් අපේ රට ජාතිය විනාශ වෙලා යනවා කියලා මම හිතනවා. ඒ නිසා සභාවේ මන්ත්‍රීවරු 225 දෙනාම හිතන්න ඕනේ මේ රටේ මිලියන 21 ජනතාව එක්ක අපි හිතලා එකට වැඩ කරන්න ඕනේ වෙලාව ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මෙතන මම හරි ඔයා වැරදි කියන එක මම අදත් දකිනවා. තවත් ඒකමයි යන්නේ. ඒක නවත්වන්න ඕනේ වෙලාවක් කියලා මම හිතනවා. ඒ නිසා මෙතන මට විශේෂයෙන්ම ඊයේ පෙරේදා අපේ විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශයක් කරා. එතුමා කිව්වා ඇත්ත කතා කරලා නිවැරදි ගමනක් යනවා නම් මේ රටේ ලක්ෂ 220 වෙනුවෙන් කරන හැම හොඳ වැඩකටම අපේ ආශිර්වාදය තියෙනවායි කියලා. විපක්ෂ නායකතුමා ඒක ඊයේ කියලා අද මේ ප්‍රශ්නය එතනින් එහාට ගෙනියන්නට රෝඩ් මැප් එකක් වගේ අපි ගන්න ඕන තීරණ ගැන කිව්වා. එකතු වෙලා මේක කරන්න ලැහැස්ති කියලා. එතකොට එතුමා ඉංග්‍රීසියෙන් කියනවා නම් the opposition leader has risen to the occasion. The ball is in your court, the government. It's about time the government understands the seriousness of it. මීට වැඩිය අපේ විපක්ෂයක් හැටියට අපිට ඔබතුමන්ට සහාය දෙන්න මෙතනින් එහාට ඉඩක් නැහැ. හැබැයි අපි උපරිමයේ අපි විපක්ෂ නායකතුමා ඒ අවස්ථාව දීලා තියෙනවා. අපි කර යුතු දේ මොකද්ද? රට ජාතිය බේරගන්න මොකද්ද කරන්නේ? 2021 ඩිසැම්බර් මාසේ 7 දින එම් නොසාකි කියන IMF එකේ නියෝජිත මහතා එක්ක කණ්ඩායමක් ලංකාවට ආවා. ඇවිල්ලා මෙහි බැසිල් රාජපක්ෂ මැතිතුමා මුදල් ඇමතිවරයා හැටියට, නිවාඩ් කබ්‍රාල් මහබැංකුව අධිපතිවරයා හැටියට, ආටිකල මහතා භාණ්ඩාගාරයේ ලේකම් හැටියට හමු වුණා. IFM එකෙන් ඒ කරපු සාකච්ඡාව, ඒ අයත් එක්ක කරපු සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ආටිකල් 4 වාර්තාව නිකුත් වෙන්නේ. මේ ආටිකල් 4 වාර්තාවේ කෙලින්ම කියන ප්‍රධාන හේතුව අර රාජ්‍ය ආදායම කප්පාදු කරපු හේතුව නිසා කියලා. එතකොට හරිනම් IMF සාකච්ඡාවට කලින්ම රජය කරන්න තිබුණ දෙයක් තිබුණා. IMF එකට කතා කරන්න කලින් ආර්ථිකය කරන්න තිබුණේ ප්‍රතිආරම්භයක් කරන්න. ඒ කියන්නේ අපේ ආර්ථිකය රීසෙට් කරන්න තිබ්බා. රීසෙට් කරන්න කියන්නේ IMF සාකච්ඡාවට කලින් අපිට කරන්න තිබුණේ අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලකට යන රෝඩ් මැප් එකක් හදන්න, සිතියමක් හදන්න, මුදල් ප්‍රතිපත්ති සහ මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව යෝජනාවලියක් හදන්න තිබ්බා. ආදිවාසීන් හදන්න තිබ්බා. හැබැයි ආණ්ඩුව ඒ IMF සාකච්ඡාවට උනත් හරි සූදානමක හිටුවේ නැහැ. එතකොට මේ වාර්තාව ප්‍රධාන මූල්‍ය අර්බුද දෙකක් ගැන කතා කරනවා. ගෙවුම් ශේෂය අර්බුදය, ඒ කියන්නේ ඩොලර් ද්‍රවශීලතාවය ගැන, ණය අර්බුදය ගැන, මේ ප්‍රශ්න දෙක ගැන තමයි වාර්තාව ගොඩක්ම කතා කරන්නේ. මේ ආටිකල් 4 වාර්තාවේ IMF එක ඊට පස්සේ නිර්දේශ පහක් දෙනවා. මේක හරි ලේසි අපි මේකේ බැනගෙන අනම්මනම් කතා කරන්නේ නැතුව මේ ප්‍රශ්නයටම කතා කරනවා නම්. එතකොට මේ නිර්දේශ පහක් IMF එක දෙනවා. එකක් තමයි revenue based fiscal consolidation එක. ඒ කියන්නේ රාජ්‍ය ආදායම් ප්‍රතිසංස්කරණය කිරීම පළවෙනි නිර්දේශය. එතකොට දැන් වෙනකොට ආණ්ඩුව ඒ පිළිබඳව යම් තීරණයක් අරන් තියනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒක ආණ්ඩුව කතා කරන්න ඕනේ. අද හරිනම් මේ සභාවේ ඒක කතා කරන්න තිබුණා. ඒ කියන්නේ විදුලි ගාස්තු, තෙල් මිල සූස්තරය, රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය කිරීම, ඒ වගේම IMF එකේ ඒක ඇතුලේ කියනවා සිස්ටම් චේන්ජ් එකක් හැදෙන්න ඕනේ. ආයතන පද්ධතිය ශක්තිමත් කිරීම. ඒ කියන්නේ දූෂණය, වංචාව, නාස්තිය නතර කරන්න ඕනේ කියලා. ඒක තමයි පළවෙනි නිර්දේශය. දෙවෙනි නිර්දේශය තමයි ණය ස්ථාවර කිරීමේ දීර්ඝකාලීන සැලැස්මක් සකස් කර යුතුයි කියන එක. දැන් අපි IMF එකත් එක කතා කරන අතර අපි ඒ ණය නැවත දීර්ඝකාලීන සැලැස්මක් සකස් කළා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල දැනට ආරම්භ කරලා තියෙන්න ඕනේ. රජය මෙතන ඒ ගැන ප්‍රකාශයක් කළා නැහැ. ඊළඟට තුන, අපි අනුගමනය කරන මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳව ගත යුතු තීන්දු පියවර IMF එක කතා කරනවා. මොකද දැන් වෙනකොට මහ බැංකුව විශාල ප්‍රමාණයක මුදල් අච්චු ගහලා තියෙනවා. මහ බැංකුව අතේ තියෙන භාණ්ඩාගාර බිල්පත් තොගයක්. ඒ වගේම අපේ රාජ්‍ය බැංකුවල ප්‍රශ්නයක් තියෙනවා. මොකද බැංකු පද්ධතියේ වත්කම් වලින් 40%ක්ම රජයේ රජයට ණය දීපු යාන්ත්‍රණවල තියෙන්නේ. එතකොට රජය බංකලොත් වුණා නම් මේ බැංකු ටිකත් බංකලොත් වෙනවා. එතකොට තියෙන අර්බුදය ගැන හිතන්න. මේක බරපතලයි. ඒකයි IMF එක කියන්නේ මේ ටික කරගන්න කියලා. හතරවෙනි නිර්දේශය තමයි අපේ විනිමය අනුපාතිකයේ වෙළඳ පොළ මත තීරණය වීම ගැන යෝජනා කරලා තියෙනවා. හැබැයි එකපාරම අතරින් නෙවෙයි ඒක විචල්්‍ය කීපයක් එකතු කරලා කරන්න කියලා යෝජනා කරලා තියෙනවා. පස්වෙනි එක අපි කරන්න ඕනෙම දේ දුප්පත් ජනතාවට පීඩනයට ලක්වෙන ජනතාවට සහන දීම වැඩි කරන්න කියලා IMF එක යෝජනා කරනවා. ඒකට නරක දේවල් විතරක් කියන්නේ නැහැ. මොකද දැනට අපි අපේ දළදේශයේ නිෂ්පාදනයෙන් 0.04% පමණයි සහනාධාරවලට වෙන් කරන්නේ. ඒක වැඩි කරන්න කියලා IMF එක කියනවා. ඒ නිසා මේ නිර්දේශ පහ ගැන ආණ්ඩුව මෙතන ප්‍රකාශයක් කරන එක වැදගත්. මේක කොහොමද අපි ඉස්සරහට ගෙනියන්නේ? හැබැයි වාර්තාව ඊළඟට මොකද්ද කියන්නේ? IMF වාර්තාවේ කනගාටුම දේ තමයි ඊළඟට කියනවා, මේ ඒකට ප්‍රතිචාරය දක්වන මේ ආණ්ඩුවයි ආණ්ඩුවේ නිලධාරිනුයි අවංක වුණේ නැහැ කියන එක. ඒගොල්ලෝ ප්‍රශ්නය ගැඹුරුව තේරුම් ගත්තේ නැහැ කියන එක. මොකද ඒගොල්ලෝ ආණ්ඩුවේ උත්තරේ මොකද්ද? IMF වාර්තාවේම තියෙනවා නිවාඩ් කබ්‍රාල්ගේ මාර්ග සිතියම, මාසායේ මාර්ග සිතියම ඉදිරිපත් කරලා තියෙනවා. ඒකෙන් අපිට මේක විසඳුමක් කරන්න පුළුවන් කියලා. ඒක පට්ට බොරුවක් නේ නිවාඩ් කබ්‍රාල් කෙරුවේ. ඒක පිළිගන්න පුළුවන් එකක්ද? ඒ මිනිස්සයා මේ රට මුලා කරා. එතකොට ඒ වාර්තාව ආපහු දාලා IMF එකට පෙන්නනවා කියන්නේ මේ නිලධාරින්න ඔක්කොමලට ඇත්තටම දඬුවම් කරන්න ඕනේ. ඊළඟට ඩොලර් ශීලතාවය, ඒක තාවකාලික ප්‍රශ්නයක් කියලා IMF එකට මේ ආණ්ඩුව කියනවා. අද ඩොලර් නැහැ කිරිපිටි ගෑස් ඉන්ධන ගන්න. ඇයි මේ වගේ බොරු කියලා තියෙන ආණ්ඩුව මේක පිළිගන්න තිබ්බා? එහෙනම් තුන්වෙනි එක තමයි කියන්නේ අපේ මේ නිලධාරින්ලා රජය කියලා තියෙනවා මේ විසඳුම, මේ තාවකාලික ප්‍රශ්නයක්. අපි දැන් විසඳුමක් තියෙනවා. රටවල් වලින් ගිහිලා අපි ඩොලර් සොප් අර ගන්නවා, විවිධ රටවල් වලින් ණය ගන්න අපිට මේක බේර ගන්න පුළුවන්. IMF එකේ දැන්ට තාම අපිට උදව් ඕනේ නැහැ කියලා මේක කියලා තියෙනවා. එතකොට විදේශ ණය පැහැර හැරීමේ තර්ජනයකුත් නැහැ කියලා තියෙනවා. විදේශ ණය ගෙවීම ගැන ප්‍රශ්නයක් නැහැ කියලා අපේ නිලධාරින් ලෙස රජය මේකට කියලා තියෙනවා. මේක වෙන්න පුළුවන්ද? අද ඩොලර් 100ක් මං හිතන්නේ ආණ්ඩුවේ අතේ නැතුව ඇති. කොහොමද අපි ණය ගෙවන්නේ? ඒතරො මේ වගේ බොරු කියලා මිත්‍යා වලින් උත්තර දෙන්නයි මනෝකල්පිත උත්තර දීලා මේ රට මෙතනින් එහාට ප්‍රශ්නයකට ඇද දාලා යන එක ඉතාම වැරදි අසාධාරණ වැඩක්. ඒ නිසා මම මේ වෙලාවේ කියන්නේ IMF එක දැන් කියන්නේ රජයට මහ බැංකුව රජයේ සහ මහ බැංකුවේ ප්‍රතිචාරය ප්‍රමාණවත්ව දක්වලා නැහැ. ඒ නිසා IMF එක මං හිතන්නේ තාම අපි එක්ක එන්ගේජ් වෙන තරමට ඇවිල්ලා තියෙනවා කියලා. එතකොට ප්‍රධාන ප්‍රශ්නය මෙතන මීට වඩා ඊටම වෙන තැනක තියෙන්නේ. ප්‍රධාන ප්‍රශ්නය තමයි 40 වෙනි පිටුවේ ඒ වාර්තාවේ Article 4 වාර්තාවේ 47 වෙනි පිටුවේ මොකද්ද කියන්නේ? In the staff's view, debt is unsustainable. ඒ කියන්නේ අපේ ණය අස්ථාවරයි කියලා IMF එක කියනවා. එතකොට අපිට අපේ ණය වල තිරසාරභාවය අපිට පවත්වාගෙන යන්න බෑ, අස්ථාවරයි කියලා කියන්නේ IMF එකට. ඒ වගේ රටකට උදව් කරන්න බෑ. එතකොට IMF එක කියනවා ඔබගේ ණය අස්ථාවර වෙලා තියෙන තාක්කල් අපිට ඔබට උදව් කරන්න බෑ, පළමුවෙන්ම ණය ටික ප්‍රතිව්‍යුහගත කරන්න කියලා. ඒතර රජය පළවෙන්ම කරන්න තිබුණේ මේකත් එක්ක පැරලලි ගිහිල්ලා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු කරන්න තිබුණා. එතකොට තමයි IMF එකට පුළුවන්නේ ඊළඟ පියවරට අපිට අඩුතරමින් ඩොලර් වලින්වත් උදව් කරන්න. ඒ නිසා අපි ජාත්‍යන්තර අපට ජාත්‍යන්තර ණය පැහැර හැරීම අපි ක්‍රමානුකූලව නැතුව අපි බලෙන් ණය පැහැර හැරුවා නම් අපි පරම්පරා කීපයක්ම මේ රටේ විනාශ කරලා දානවා. මොකද පරම්පරා කීපයකට මේ රට අපව ගොඩ ගන්න බැරි වෙනවා. ඒ නිසා ඊට වඩා අපි වහාම රජය කර යුතු දේවල් තමයි මුදල් ඇමතිවරයෙක් පත් කරන්න ඉස්සර. මුදල් ඇමතිවරයෙක් පත් කරලා දැන් හොඳ නිලධාරීන්ලා කීප දෙනෙක් පත් කරලා තියෙනවා. උපදේශකවරු කීප දෙනෙක් පත් කරලා තියෙනවා. ඒක හොඳයි. හැබැයි පළමුවෙන්ම මූල්‍ය උපදේශක සමාගමක් සහ නීති උපදේශක සමාගමක් ජාත්‍යන්තර තලයේ දැන් ඒක තෝරලා තියෙනවා නම් හොඳයි. ඒක තෝරලා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපි ඊට තියෙන ණය අයිතිකරුවන් එක්ක සාකච්ඡා පටන් ගන්න. මේ ටික කරන්න අපි විපක්ෂයේ ඉඳගෙන මේ ටික කියන්නේ අපි රටට ආදරේ නිසා. එවිට IMF ප්‍රෝග්‍රෑම් එක එතනින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට IMF ප්‍රෝග්‍රෑම් එක ක්‍රියාත්මක වෙනත් එක්ක ඒත් එක්කම පැරිස් ක්ලබ් එකට කතා කරන්න අපිට ණය ආධාර දෙන ඒ ආයතනයේ පැරිස් ක්ලබ් එකත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේම ද්විපාර්ශික ආධාර දෙන රටවල් තියෙනවා. ඒගොල්ලොත් එක්ක සාකච්ඡා පටන් ගන්න ඕනේ. එතකොට මේ ටික කරනවා නම් අපිට මාස 3 4 6ක් ඇතුළ යම් ප්‍රමාණෙන් මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න පුළුවන්. මොකද මම මෙහෙම කියන්නේ මේ වෙලාවේදී දේශපාලනය කරන වෙලාවක් නෙවෙයි. අපිට පළමුවෙන්ම අපේ රට බේර ගන්න ඕනේ. මේ වගේ අපේ විපක්ෂ නායකතුමා අද උපරිම සහාය ලබා දෙනවා කිව්වා. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන හැටි එතුමා හොඳට පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා සමගි ජන බලවේගයේ ස්ථාවරය තමයි අපිට රට පළමුව. අපි ඒ නිසා තමයි කියන්නේ අපිට මරා ගන්න ගහ ගන්න දේශපාලනය කරන්න වෙන වෙලාවක් හොයා ගන්න පුළුවන්. අපි ඉස්සර රට බේර ගමු කියලා අපි අවසන් වශයෙන් කියනවා. අපි එකමුතුව හිට ගන්නවද? එහෙම නැත්නම් අපි බෙදිලා වැටෙනවද? United we stand, divided we fall. We need to protect our country and it's a time to come together. Thank you.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රමනි. මේ ළඟට ගරු DB හේරත් මැත්තු අමතමාට මිනිත්තු 5ක කාලයක්.
බොහොම ස්තුතියි මුල්ලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි අවස්ථාව ලබා දීම පිළිබඳව. අපි ඊයේ සහ පෙරේදා රටේ අර්බුදයේ පිළිබඳව කතා කරා. අද ජාත්‍යන්තර මුල්ලි අරමුදල අපේ රට ගොඩගන්න ඉදිරිපත් කරලා තියෙන යෝජනාවලිය පිළිබඳව කතා කරනවා. මේ සියලුම කාරණා කටයුතු පිළිබඳව කතා කරද්දී මේ රටේ පක්ෂ සහ විපක්ෂ දේශපාලන කඳවුරු වල හැම කෙනාම තමන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය මූලික කරගෙන තමයි රටේ ප්‍රශ්න පිළිබඳව කතා කරේ. අපි පුළුවන් නම් අව්‍යාජව මෙතෙන් එනවා නම් දේශපාලන පරමාර්ථ ප්‍රතිපත්තිය පැත්තක දාලා රටේ මොහොන දීලා තියෙන ජාතික අර්බුදයට විසඳුමක් ලබා දෙන්න අපි අව්‍යාජව එකට එක්කහු වෙන්න ඕනේ කියලා මම කල්පනා කරනවා. මුලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි, රට ආර්ථික අර්බුදයක්, ඊට සමගාමීව සමාජ අර්බුදයක්, ඊට සමගාමීව දේශපාලන අර්බුදයක් මේ රට තුළ නිර්මාණය වෙලා තියෙන වෙලාව. විශේෂයෙන්ම මහාචාර්ය චරිත හේරත් මැතිතුමා කිව්වා වගේ මේ රටේ දේශපාලන පෙරලියක් වෙනුවේ අපේ පෙනේ හිටපු තරුණ පිරිස ඔවුන්ගේ මතය අද වෙනස් කරන්න කටයුතු කරලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් හැටියට යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම මේ රටේ මහජන මතය කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව මත අපි හැම වෙලාවකම තීන්දුව ගන්න පදනමක් කරගන්න ඕනේ. මෙවන් පසුබිමක් තුළ අද අපිට මේ පාර්ලිමේන්තුව තුළ විශේෂයෙන්ම කැබිනට් එක ඉල්ලා අස්සුණා. විපක්ෂ ඉදිරිපත් කර බොහෝ යෝජනා අදහස් ආණ්ඩුව කරවන්න සම්මාදම් වෙනවයි කියන කාරණාව කිව්වා. නමුත් ඒ කියපු කාරණාවලට හදලා දීලා තියෙන මේ පසුබිම ඔවුන් ප්‍රයෝජනට ගන්නවද කියන කාරණාව පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් කතා කරන්නේ ජනාධිපතිවරය ඉවත් කරන්න, අගමැතිවරය ඉවත් කරන්න, රාජපක්ෂවරු පළවා හරවන්න. මේකද වර්තමානයේ පවතින ප්‍රශ්නය? මීට වඩා අයහාගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ ජනතාවට ඉන්ධන ටික ලබා දෙන්න ඕන, විදුලිය ලබා දෙන්න ඕන, ගෑස් ටික ලබා දෙන්න ඕන, ඒ වගේම ඔවුන්ගේ පාරිභෝගික භාණ්ඩ සාධාරණව ලබා ගන්න අවශ්‍ය පදනම් හදන්න ඕන. මේ වගේ බරපතල වගකීම් සමුදායක් රටක පාලක පක්ෂයට පැවරිලා තියෙන වෙලාව. එවන් වෙලාවක විපක්ෂයේ මේ ඉදිරිපත් කරන අඳෝනාවල් පිළිබඳව අපි පුදුම වෙන්න ඕන කමක් නැහැ. අපි දැක්කා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධයෙන් රට නිදහස් කරගෙන රට යහපත් තැනකට ගෙනාවා. එදා රාජපක්ෂවරුන්ට අවලාද නැගපේට අපිට අද වගේ හොඳට මතකයි. මහින්ද මහත්තයා පෙරදිලා ගෙදර ගියා. ආපහු නැවත මේ රටේ ජනතාවට වෙච්ච වැරදි නිවැරදි කරන්නට තිබිච්ච යහපාලන ආණ්ඩුව කරපු ක්‍රියාකාරකම් පිළිබඳව මනා වැටහීමක් අපිට තියෙනවා. එවන් පසුබිමක් තුළ අපි මේ උත්තරීතර සභාවට ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදීව කතා කරනවා නම් මම කල්පනා කරන්නේ මගේ අදහස
මිනිත්තු දෙකක කාලයක්
එකට එක්කව වෙලා නිවැරදි තීන්දුව తీරන ගන්න එන්න අවශ්‍ය. එක වෙලාවක විපක්ෂ නායකතුමා කියනවා මෙහාට ඇවිල්ලා විධායක ජනාධිපතිකම අහෝසි කරන්න ඕනේ කියලා. මහජනතාව අතරට ගිහිල්ලා කියනවා ජනාධිපතිවරණයක් තියන්න කියලා. මේ දෙබිඩි චරිත මෙවන් පසුබිමක් තුළ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුම ඉදිරිපත් කරපු කාරණාව විශේෂයෙන් මේ මහපොළොවේ යථාර්ථයේ තීරුම් ගන්න අවශ්‍යයි. මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්න පක්ෂ විපක්ෂ සියලු දෙනාම අපි දරන දේශපාලන මතයට වඩා අර පාරට බැහැලා සටන් කරන තරුණ යතේ තියෙන ජාතික කොඩියත් එක්කට එක්කහු වෙන්න පුළුවන් නම් මම කල්පනා කරනවා අපි රට ප්‍රාර්ථනා කරන්නන්නේ ඒදී ඒ කරන්න යන අවශ්‍ය පදනම දැන් හැදිලා තියෙනවා. මේ කාරණාව මෙහෙම කරනකොට මේ පාර්ලිමේන්තුවට 169ක් ජනමරමකින් විධායක ජනාධිපති තනතුරට පත්වෙච්ච ජනාධිපතිවරයවත් නැත්නම් බහුතර ජන මතයකින් පත්වෙච්ච ආණ්ඩු පක්ෂය අයවත් ඉවත් කළ යුතු කාරණාව නෙවෙයි. අවශ්‍ය පදනම් හදලා තියෙනවා. ඕනම කෙනෙකුට දැන් මේ රටේ පාලන තන්ත්‍රයට එකතු වෙන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම එකතු වෙලා අව්‍යාජව රට හදනවා මිසක්කම් විවස්ථා පිළිබඳව කතා කරන වෙලාව මේක නෙවෙයි. මේ රටේ අනාගත පැවැත්ම පිළිබඳව තීන්දුව තීරණ ගන්න උත්තරීතර ස්ථානයේ මේ ස්ථානයේ අපි ඇවිල්ලා දෙබිඩ චරිත රඟපානවා නම් පාරේ ඉන්න තරුණයා නැත්තම් අපේ ඡන්ද දායකයා මේ පිළිබඳව හරි අවබෝධයෙන් ඉන්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ වෙලාවේදී පවතින ජාතික ගැටලුවට විසඳුමක් හොයන්න ඕන. අද මේ පවතින ගැටලුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විධායක ජනාධිපති තනතුර මත පදනම් වෙච්ච කාරණාවක් නෙවෙයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ ඉඳලා මේ රට පාලනය කරපු හැම කෙනෙක්ම විදේශී රටවල් වලින්
කාලය අවසන් වෙනවා.
විදේශී රටවල් වලින් ගරු සභාපතිතුමනි ණය ගත්තා. ඒ ණය කන්දරාව ගෙවන තත්ත්වෙට ඇවිල්ලා තියෙනවා. කොරෝනා වෝදුරත් එක්ක මේ තිබෙච්ච විජේ සංචිත පාවිච්චි කරන්න සිද්ධ වුණා. මේ කාරණාවත් එක්ක ආර්ථික ගැටලුවක් ඇති වුණා. ඒක ජනාධිපතිතුමනි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැරද්දක්වත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ වැරද්දක්වත් නෙවෙයි. ප්‍රශ්නේ හරියට තේරුම් අරගෙන පවතින ගැටලුව තේරුම් අරගෙන පක්ෂ විපක්ෂ සියලු දෙනා මේකට එක්කව් වෙලා ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න එකට එක්කව් වෙමුයි කියලා මම යෝජනා කරමින් අවස්ථාව ලබා දුන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මම කතා මෙතකින් අවසන් කරන බව ස්තුති.
බොහොම ස්තුති ගරු ඔබතුමනි. ගරු 37 නායක මැතිතුම ඔබතුමාට මිනිත්තු 9ක් කාලය.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අද මේ සාකච්ඡා කරන කාරණය වගේම ඉතාමත් වැදගත් වෙලා තිබෙන්නේ මේ රට මුණ දෙන මේ අර්බුදකාරී තත්ත්වය. ඊයේ කතානායකතුමා පාර්ලිමේන්තුව අමතුමෙන් කිව්වා මේ වෙනකොට පාර්ලිමේන්තුව රට මුණ දෙන අභියෝග ගැන, ඒවා ජය ගැනීම ගැන සාධනීය අදහස් බලාපොරොත්තු වුණත් එසේ නොවී වාද විවාද කිරීම, සුපුරුදු දේශපාලන මත ප්‍රකාශ කිරීම කනගාටුවට කාරණයක් කියලා මමත් ඒක දකිනවා. මොකද මේ පාර්ලිමේන්තුවේ මමත් 1989 ඉඳලා දිගටම නියෝජනය කරපු කෙනෙක්. මම දුටුවා ඇත්තටම අපි එකිනෙකා තම තමන්ගේ අදහස් ප්‍රකාශ කර ගනිමින් විවිධ වාද විවාද කරනවා. නමුත් මේන් ගොඩේම සඳහා අපි යෝජනාවක් නැහැ. මම එකක් සතුටු වෙනවා, අද විපක්ෂ නායකතුමා හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ මූණ දෙන දැවැන්තම අර්බුදයෙන් මිදීම සඳහා යෝජනා 9ක් එතුමා ඉදිරිපත් කළා. මං හිතනවා විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු කාරණා එකින් එක යලි ගත්තොත් ඇත්තටම මේ අර්බුදය විසඳා ගැනීම සඳහා යම් ආකාරයක අපිට ප්‍රවේශයක් ලබා ගන්න හොඳ අවකාශයක් තිබෙනවා. ඒෂා, මම විශේෂයෙන්ම ආණ්ඩුවට මතක් කරනවා මේ මූණ දෙන අර්බුදකාරී තත්ත්වෙන් මිදීම සඳහා අපි පාට කණ්ණාඩියට එහා ගිහිල්ලා මේ අර්බුදයේ යථාර්ථය තේරුම් අරගෙන ඉක්මනින් මේ විසඳා ගැනීම සඳහා වූ පියවරකට කවුරු ඉදිරිපත් කරත් අදහස් ඒවා ප්‍රයෝජනට අරගෙන අපි මේ තත්ත්වෙන් ගොඩ එන්න උත්සාහ කරමු. මොකද වෙලා තිබෙන්නේ මුලාසනාරුවට මන්ත්‍රීතුමනි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ පෙන්ලා දීලා තියෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ඇත්තටම අපි අවධානය යොමු කරන්න ඕනේ. මොකක්ද අපිට වැරදුනේ? වැරදුණු තැන කියලා කිව්වොත් ඒ වැරදිච්ච පළවෙනි දේ තමයි මේ අර්බුදේ එන බව දැන දැනම අපි මීට අවුරුද්දකට එකමාරකට උඩදී ගන්න ඕන පියවර ගත්තේ නැහැ. ඒකේ පළවෙනි දේ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ මහා රකුසෙක් හැටියට මැව්වා. මතකනේ මහ බැංකුවේ අධිපති අජිත් නිවාත් කබ්‍රාල් තමන්ගේ ට්විටර් සටහන් වල පවා මූල්‍ය අරමුදලට එරෙහිව තමයි සටහන් දැම්මේ. මම දැක්ක මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා සමහර මැතිවරු කැබිනට් මණ්ඩලයෙන් යනවයි කියලා කිව්වා මූල්‍ය අරමුදලට කියොත්. ඉතින් ඒ වගේ මහා රකුසෙක් මැව්වා. අද කොහෙද වැටිලා තිබෙන්නේ අපි? අද අපි ආයෙ එතෙන්ද ගිහලා දණින් වැටිලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේම උදව් ඉල්ලනවා. ඒක විය යුතුයි. නමුත් ඒක දැන් ප්‍රමාද වෙලා හරි ප්‍රවේශ වීම හොඳයි. අපි කියන්නේ මේක දිගටම යන්න. දෙවනි එක ණය ප්‍රතිවුව ගත කිරීම. ඉතින් මේක ලැජ්ජාවට කාරණයක් නෙමෙයි. අපිට කරගන්න බැරි නම් අපි ඒත් එක්ක කතා කරලා ඒ ණය ටික ප්‍රතිවිව ගත කරගෙන අපි මේ තත්ත්වයට මුහුණ දීලා යලි ස්ථාවරත්වයක් ගොඩනැගීම ඉතාමත් වැදගත්. ඒ නිසා මේ තත්ත්වයේ ප්‍රමාද වෙලා හරි ආරම්භ කරන්න ආණ්ඩුව අවධානය යොමු කිරීම වැදගත් කාරණයක්. නමුත් මම කියන්නේ මොකක්ද මේ උනේ? වැරදි ආර්ථික කළමනාකරණය, වැරදි දේශපාලන ක්‍රියාදාමයන් මෙවැනි සතා මේ කඩාගෙන වැටීම උනේ. ඔබතුමාට මතක ඇති MCC ගිවිසුම ඒ අර අපිට ආපු ආධාර ඩොලර් මිලියන 450ක් අතාර දැම්මනේ. මොකද අතාරින්න හේතුව දේශපාලන හේතුවක්, වෙන කිසිවක් නෙවෙයි. ඒ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අපිට ආවේ ලංකාවේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ යෝජනාවක් හැටියට. ඒක ඇමරිකානු ඩොලර් මිලියන 455ක්. ඒක අපි අතහරලා දැම්මා. මොකද ජනාධිපතිවරණ කාලේ පාවිච්චි කළේ ඒ MCC ගිවිසුම කියන්නේ රට පාවා දෙන ගිවිසුමක් කියලා. හැබැයි අපි ඒක ප්‍රතික්ෂේප කළා ඩොලර් මිලියන 450ක් අතහරලා දැම්මා. ඒක දැන් අන්න නේපාලයට ගිහිල්ලා. නේපාලේ ඒක බාරගත්තා. ඒ මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමෙන් ලැබිච්ච ආධාරය එතෙන්න ගියා. ඒ විතරක් නෙමෙයි. මම දැක්කා අපේ ජපානින් අපිට දුන්නු සහැල්ලු දුම්රිය පද්ධතිය කොළඹ ඉදි කරන්න තිබුණ එක අතහරලා දැම්මා. මේ වගේ කොච්චර අමනෝච්ච ක්‍රියාවන් කළාද? මේවා තමයි අපි මේ වන්දි ගෙවන්නේ. ඒ නිසා දැන් ඒ ඉතිහාසයේ අහපව් වහලා දාලා අලුතෙන් පටන් ගන්න ඕන කාලයකට ඇවිල්ලා තිබෙනවා. දැන් මොකද මේ වීදි බහැල මිනිස්සු කියන්නේ? වීදි බහැල මිනිස්සු මේ කියන්නේ එකම කාරණයක්. අපේ සේවාවන්තික සපයන්න, අපිට විදුලිය පැය 24ම දෙන්න, තෙල් ටික පොලිමේ නැතුව දෙන්න, ගෑස් ටික දෙන්න, ආහාර මිල ඉහළයි, ජීවන වියදම් වැඩි වෙනවා, මේවා අඩු කරලා දෙන්න. මේක තමයි ඉල්ලන්නේ පාරට බහැලා. ඒ නිසා තමයි මිනිස්සු විරෝධතාවයන් දක්වමින් අවසානයේ දැන් ඇවිල්ලා තියෙන එක තැනකට. ඒක තමයි ජනාධිපතිවරයා ගෙදර යා යුතුයි කියන තැනකට ඇවිල්ලා තියෙන. ඒක මහජන මතය. මහජනතාව ඒ තැනට තල්ලු වෙලා ආවේ ආණ්ඩු අසමත් වුණා තමන් මහජනතාව වෙනුවෙන් කළ යුතු වගකීම හා යුතුකම ඉෂ්ට කරන්න. මේ නිසා දැන් මේ තත්ත්වයට පත්වලා ඉවරයි. නිසා මේ සේවාවන් සපයන්න අසමත් වුණාම රටේ නිර්මාණය වෙන්නේ අරාජික තත්ත්වයක්. ඒ අරාජික තත්ත්වයේ ප්‍රතිඵලය අද ඉතාමත් මහානක තැනකට ඇවිල්ලා. අපි කියන පළවෙනියටම රට ආර්ථික හා ස්ථාවරත් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනගන්න ඕනේ. ඒ වගේම මිනිසුන්ගේ සේවාවන් සැපයීම මූලික අවශ්‍යතාවයන් හැටියට සලකලා වහා කඩිනම් ඒකට පියවරක් ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ තත්ත්වය භයානක වෙන්න පුළුවන්. සමග ජන බලවේගයේ අපි කිසිම අවස්ථාවක මේ රට කඩාගෙන වැටෙනවා දකින්න කැමති නැහැ. මිනිස්සු නීති අතට අරගෙන තමන්ගේ වැඩ කටයුතු කරන්න යනවා නම් එතන බිහි වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට නීති ආධිපත්‍යයටත් අභියෝගයක්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේවා සැහැල්ලුවෙන් සලකන, මේක වෙනත් ආකාරයෙන් විසඳන්න යන්නේ නැතුව මහජනයා කියන්නේ මොකක්ද කියන කාරණය ගැන තව දුරට ඉක්මන් පියවර වලට අවධානය යොමු කරන්න ඕනේ කියලා. ඒ වගේම අපි විශේෂයෙන් මේ මහජන පීඩනය නවතාලීම සඳහා ගත යුතු පියවර කීපයක් යෝජනා කරන්න කැමතියි. එකක්, ජනතාව ඉල්ලන මේ සේවාවන් කඩිනම් කිරීම පළවෙනි කාරණේ හැටියට මම දකිනවා.
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා. තව මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
දෙවෙනි කාරණේ තමයි මේ තත්ත්වයේ හැමෙම ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය මහජනතාවගේ බිඳ වැටෙමින් තිබෙනවා. ආණ්ඩුව කෙරෙහි විශ්වාසය බිඳ වැටලා තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳ උදේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා යෝජනා කළා වගේම අපි කියනවා එකක් වහාම මේ 19 වෙනි විවස්ථා සංශෝධනයේ යලි බලාත්මක කරන්න මේක අවස්ථාවක් කරගන්න. මොකද විධායක බලය 20 වෙනි සංශෝධනයෙන් අතට ගත්තයි කියලා ලැබිච්ච දෙයක් නෑ රටට. ඒක මහා ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. ඒක 19 යලි ගේන්න මම දැක්කා මේක සාධාරණ සමාජයක් ව්‍යාපාරයක් කියනවා. දෙවැනි එක විධායක ජනාධිපති ධුරේ අහෝසි කිරීමට හොඳම අවස්ථාවක් ලැබිලා තිබෙනවා. මේක ප්‍රශ්නයක් නැතුව ඒ වගේ දෙයක් අපි කරන්න පාර්ලිමේන්තුව ඔක්කොම එකට එකතු වෙලා කළා නම් මහජන විශ්වාසය සහ තවදුරටත් පාර්ලිමේන්තුව කෙරෙහි විශ්වාසය වැඩි වෙනවා. ඒත් එක්කම අපි කියන්න ඕනේ මහජනතාව බලාපොරොත්තු වෙනවා නීති ආධිපත්‍ය යලි ශක්තිමත් කරගන්න එක. අධිකරණය ගැන, අධිකරණ තීන්දුව ගැන විශාල සැකයක් අවිශ්වාසයක් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම බහුතරයක් මහජනතාව කියන කතාවක් තිබෙනවා. රටට වංචා කළ සම්පත් ආපහු ලබා ගැනීමට නීතිමය පදනම යලි ශක්තිමත් කරලා ඒවා අය කරගන්න කියලා. මේ වගේ කාරණා ගොඩක් මහජනතාව අතින් කියවෙනවා. ඒ නිසා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම මතක් කරන්න කැමති මේ වෙනකොට රට මුණදෙන මේ අභියෝග ගැන අපි විතරක් මේ ලෝකෙම කතා කරනවා. අපි බංකොලොත් වෙච්ච රටක් කියලා කියනවා. ඒක හරි ලැජ්ජයි. එතකොට අපේ පාස්පෝර්ට් එක දැන් 120 වෙනි තැනට වැටිලා. ඒ කියන්නේ ලෝකෙ පිළිගැනීම අතින් තාමත් නරක තත්ත්වයට පැතිරලා. මම දැක්කා නවසීලන්තයේ අගමැතිනිය යසින්ඩා ආර්න් මහත්මිය කියනවා ශ්‍රී ලංකාවට මෙහෙම උනේ නිවැරදි ආර්ථික කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම සහ ඒ වගේම බිඳ වැටීම ආර්ථික කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම නිසාය. ඒ නිසා තමයි මිනිස්සු පාර්ට් වැටලා තිබෙන්නේ කියලා. ඉතින් මේක නවසීලන්තයේ අගමැතිනිය නෙමෙයි අපේ ආදිවාසී නායකයත් කියනවා. ආදිවාසී නායකයේ උරු වර්ගයේ වනිලැත්තෝ කියනවා අපේ රටේ මිනිස්සුන් පාරට බැහැලා තියෙන්නේ තමන්ට කණ්ඩ බොණ්ඩ අඳින්න දෙන්න ආණ්ඩු අසමත් වීම නිසා. ඒක පාලකයෝ හොඳට තේරුම් අරගෙන ඉක්මන් පියවරක් ගන්න ඕනේ කියලා. ඉතින් මේ ආදිවාසී නායක උරු වර්ගයේ වනිලැත්තොන්ට තේරෙන දේ ආණ්ඩුවේ නායකයන්ට නොතේරීම කණගාටුදායක කාරණා. මම අවසන් කරන්න මෙන්න මේ කතාව කියලා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, එදා මිරිහානේ සිදුවීමේදී මාධ්‍ය වේදීන් 10 දෙනෙකුට තුවාල සිදුනා පහර දුන්නා එක කොහොමද උනේ කියන එක වෙනම කතාවක්. හැබැයි එතන හිටපු වාද්‍යවේදීන් කීප දෙනෙක්ගේ ආම්පන්න නැතුණා. විශේෂයෙන් දෙරණ නාලිකාවේ නිස්සංක වේර පිටිය. ඒ කැමරා ඒගොල්ලෝගේ පුද්ගලික දේවල්. ඒවා පැහැරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා කරුණා කරලා මේවා පොලිසිය බහරේ ඇති, හමුදාව බහරේ ඇති. කරුණා කරලා මේ මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ ටික අහපව දෙන්න. නැත්නම් මේ තත්ත්වය තවත් දරුණු වෙන්න ඉඩ තියෙනවා. මගේ වචන ස්වල්පයි, අවසන් කරන බොහොම ස්තුතියි.